ඒකට දෘෂ්ටිගත වෙනවා කියන. ඒවන් දිට්ඨින් උපජ්ජති. මේ නිසා එක එක දිට්ඨි උපදිනවා. මම ඉන්නවා, මගේ දේවල් තියෙනවා. මොනවාම එක එක දෘෂ්ටි වලට පත් වෙනවා. ඇහැ තිබුණා, කන තිබුණා, නාසය තිබුණා, මේ ආයතන තිබුණා දෘෂ්ටි ගත වෙනවා.
ඔව්.
දැන් අපි බලන්න ඕන චක්කුම් බික්කවේ සති කිව්වේ මොකක්ද? ඇහැ තියෙනවා කියන්නේ මොකක්ද? දැන් අපිට හැම ඉරියව්වෙදිම තියෙන ඇහක් තියෙනවද?
නැහැ.
දැන් වාඩි වෙලා ඉද්දි ඇහක් තියෙනවද? නැගිටලා ඉන්නකොට ඇහක් තියෙනවද? ඇවිදිනකොට ඇහක් තියෙනවද? නිදාගෙන ඉන්නකොට ඇහක් තියෙනවද? තියෙනවද නැද්ද?
තියෙනවා.
ඇහ තියෙනවා නම් කාගේද ඔය ඇහ? දැන් වයින්දගෙන ඉන්නකොට කනක් තියෙනවද? වාඩි වෙලා ඉන්නකොට, නැගිටලා ඉන්නකොට, ඇවිදිනකොට, නිදා ගන්නකොට කනක් තියෙනවා කියන අදහසේ ඉන්නවනම් කාගේද මේ කන? මගේ. දැන් කන නිසා මාව හටගෙන. ඇහැ නිසා මාව හටගෙන. නේද? ඇහැ කන නාසය දිව ශරීරය ගත්තාම ඔය ටික හින්ද අපිට දෘෂ්ටි උපදිනවා. සක්කාය දිට්ඨිය ඇති වෙනවා ඔය ටික තියෙනවා. ඒක තමයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ටික තියනවා නම් දෘෂ්ටි ඇති වෙනවා. ඇති වෙන්න හැකියාව තියෙනවා. දිට්ඨින්ච අනුපගම්ම කියන්නේ දෘෂ්ටීන්ට පැමිණෙන්නේ නැතුව. ඒක තමයි හොයාගන්න. හොයාගන්න ඕන බුදුදහමේ. බුදුරජාණන් වහන්සේ කියනවා ඇහැ තියෙනවා නම් දෘෂ්ටි වලට වැටෙනවා. කන තියෙනවා නම් දෘෂ්ටි වලට වැටෙනවා. නාසය තියෙනවා නම් දෘෂ්ටි වලට වැටෙනවා. මේ ආයතන හය තියෙනවා නම් දෘෂ්ටි වලට වැටෙනවා. මොකද ඔයා ආයතන හය උපාදාය කරනවා, නිවාසය අභිනිවේෂ කරගන්න. එතකොට දෘෂ්ටි වලට වැටෙනවා. ඈ ඇහැ කන වෙච්ච නෙමෙයි. ඔව්. අපි ඇහත් කන කරගන්නවා ඇහැ පේන්නේ නැති වුණාම.
කන
පාවිච්චි කරන ඇහැ වෙනුවට. දැන් මේ ඇහැ නැති වුණත් අපිට ඇහැට තියෙන ආසාව නැති වෙන්නේ. මේ කන නැති වුණත් කනට තියෙන ආසාව නැති කරගෙන නැහැ. ඒ හින්දා තමයි තව ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් හොයාගන්නේ. මේ ශරීරයේ ওই ටික වැඩ කරන්නේ නැති වුණත් තව තැනක් අල්ලගන්න තණ්හාව තියෙනවා. දිව්‍ය ශරීරය කියන එක සියුම් ශරීරයක්. හරි? ඒක මේ අපේ වගේ නෙමෙයි. ඒ ශරීරය මං කිය උපදිනකොට මුළු ශරීරෙම තියෙනවා. ඒකට වයසට යෑමක් නැහැ, ලෙඩවීමක් නැහැ. ඔව්. දිරල යෑමක් නැහැ. ඒකයි මං කිව්වේ ඒ කාම සම්පත් විඳින්න උපරිම තැන තමයි දිව්‍ය ලෝකය. ඒ හින්දා තමයි දිව්‍ය ලෝකෙ ගියාම අපාගත වෙන්න chance එක වැඩි. ඒක කම්සප විඳ විඳමයි. ඈ? ඒ ආයස ඉවර වෙනකොට ඉතින් එතනින් චිත වෙලා ආයි ගොඩක් වෙලාවට අපාගත වෙන. බොහොම ටික දෙනෙක් මනුෂ්‍ය ලෝකෙටත් එන. හරි. ඔව් දැන් හොයන්න ඕනේ. ඇයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ ඇහැ තිබුණොත් දෘෂ්ටි උපදිනවා. ඇහැ තිබුණොත් කියලා කියන්නේ ඇහැ තියෙනවා කියන එකත් අපේ දෘෂ්ටියක්. ඇහැ තියෙනවා කියන එකත් දෘෂ්ටියක් නිසාම හදාගත්තු එකක්. ඒකයි ඇහැ තිබුණොත් තමයි ඔව් මේවා වැටෙන්නේ. හරි. ඇයි ඇහැ තිබුණොත් කිව්වේ? අන්න හොයන්න.
රූපයක් දැක්කොත් විතරයි ඇහැ තිබුණේ.
ඔව් දැන් අපිට ඇහැ තියෙන්නේ ඇයි කියලා හොයන්න. ඇයි අපිට මේ වාඩි වෙලා ඉන්නකොටත් ඇහැක් තියෙනවා, ඇවිදිනකොටත් මේ සතර ඉරියව්වෙම තියෙන ඇහැක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම ඇහැක් තියනවා කියලාද? ඇත්ත ඇති හැටියට. නෑ. ඇහැ කියන එක අනිත්‍ය ධර්මතාවය. නිත්‍ය ධර්මයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, ශරීරය අනිත්‍යයි. එතකොට ඔන්න දැන් අපි අහලා තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්ම විදිහට දේශනා කරලා. දැන් මොකද කරන්නේ? අපි මේ තියෙනවා කියලා හිතන් ඉන්නේ නැහැ. මෙනෙහි කරනවා අනිත්‍යයි 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 මේ ඇහැ අනිත්‍යයි 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 තියෙන ඇහැට අනිත්‍ය අනිත්‍යයි කිය කියා ඇහත් තියාගෙන ඉන්නවා. ඔව් දැන් නිත්‍ය සංඥාවෙන් ඉන්නවා නේද? දැන් ඕකෙන් මිදෙන්න කියලා හිතාගෙන මේ ඇහැ මෙහෙම තිබුණට වෙනස් වෙනවා, මේක කාලයක් ගිහින් පේන්නේ නැතුව යනවා, අනිත්‍යයි 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 කියලා මෙනෙහි කරනවා. දැන් ඕක තමයි කරන්නේ. මම මේ ඊයේ පෙරේදාත් මට වුණා මේ භාවනාවල ඇහැ අනිත්‍යයි ඇහැ අනිත්‍යයි ඇහැ අනිත්‍යයි මේ ඇහැ නොපෙනී යනවා, කාලයක් ගිහින් දිරලා යනවා, මේ මරණයට පත් වෙනවා. මම අනිත්‍යයක් බලනවා. ඉතින් මේ විදර්ශනාව තමයි ඔය මේ ඉතින් ඇහැ අනිත්‍යයි ඇහැ අනිත්‍යයි කියන්නේ මොකද්ද? මොන අවබෝධය සඳහාද මේක කරන්නේ කියන එක හොඳට හොයන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් ඇහැ චක්කුම් වික්කවේ සති එවන් දිට්ඨින් උප්පජ්ජති කියලා. මේ දිට්ඨි වලට වැටෙන චක්කුම් සති, චක්කුම් උපාදාය, චක්කුම් අභිනිවේස ඒවන් දිට්ඨින් උප්පජ්ජති. ඕක මං චක්කු කිව්වට ඕක සෝතන් වලටත් කියනවා නේද? ඇහැ කන නාසය දිව ශරීරය ආයතන හයටම කියනවා. මේ ආයතන හය තියෙනවා නම් මේ වගේ දෘෂ්ටි උපදිනවා. ඒක ආයතන හය තියෙනවා නම් තමයි දෘෂ්ටි වලට වැටෙන්නේ. එහෙනම් අපි හොයන්න ඕනේ ඇයි අපිට ආයතන තියෙන්නේ? දැන් ඇහැ තියෙන හින්දානේ ඇහැ මගේ කරගෙන තියෙන්නේ නේද? කන තියෙන හින්දානේ කන මගේ කරගෙන තියෙන්නේ. ඇහැ කන නාසය දිව ශරීරයෙන් හදපු මේ ශරීර කූඩුවක් හදාගෙන තියෙන්නේ ওই ටික තියෙන හින්දානේ. එතකොට ඇයි මට ওই ටික තියෙන්නේ කියන එක හොයන්න. දැන් හොයන්න බලන්න ඇයි ඇහක් තියෙන්නේ? කොහොමද ඇහක් තියෙනවා කියලා මම දැනගත්තා. නෑ හොඳට හොයන්න. තමන්ට ඇහක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? කාගෙන්වත් අහපු එකක් නෙමෙයි. මේ මොහොතේ හිතන්න ඇයි මට ඇහක් තියෙනවා කියලා මං දන්නේ. ඇයි ඇහක් තියෙනවා කියලා කියන්නේ? ඇහක් තියෙනවද නැද්ද? පළවෙනි ප්‍රශ්නේ. ඔහොම තමයි දකින්න කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇහැ කියන්නේ මේකයි කියලා ඉස්සෙල්ලා අවබෝධ කරගන්න. ඇහැ කියන්නේ මේකයි. ඇහැ පිරිසිඳ දකින්න. ඇහැ පිරිසිඳ දැක්කොත් තමයි ඇහැට හේතුව සමුදය දකින්න. ඉති චක්කුම් සමුදය. මේක තමයි ඇහැ. මේක තමයි ඇහැට සමුදේ කියලා බලන්න කියලා. ඒකට මුලින්ම ඇහැ කියන්නේ මොකද්ද කියලා බලන්න. ඇහැ කියනකොටම Tamanට මතක් වෙනවා නේද? මොකද්ද මතක් වෙන්නේ? මතක් වෙන දේ අඳින්න කිව්වොත් පුළුවන් ද අඳින්න ඇහැ? අඳින්නේ නෑ. දෙකක් මාඳි එකක් නෙමෙයි. මේ මගේ ඇස් දෙක කියලා අඳි. නේද? දැන් ඇඳපු රූපේ Tamanගේ ඇස් දෙකද? ඒ රූපේ තියෙන්න පුළුවන්ද තමන්ගේ ඇස් දෙක? කොලේ. දැන් ඔය ඇඳලා තියෙන්නේ අපි ඇහැ කියලා හිතාගෙන ඉන්නේ මෙන්න මේක. දැන් හොයා ගන්න ඕන මං ඇහැ කියලා හිතාගෙන ඉන්නේ මොකකටද? දැන් හුවත් ලක්ෂණට අඳී ඇස් දෙකක් නේ. මෙන්න මේවා තමයි මගේ ඇහැ. කන කියලා හිතාගෙන ඉන්න දේ අඳින්න කිව්වොත් ඒකත් අඳින්න නේද? නාසය කියලා හිතාගෙන ඉන්න දේ තමන් හිතා ඉන්න දේ තමන්ට අඳින්න පුළුවන්. අඩු ගාණ හිතේ හරි ඇඳ ගන්න පුළුවන්. දැන් ඇහැ කියනකොට මතක් වෙනවා මොකක්ද? නේද? ඇස් දෙක පියාගෙන බලන්න පුළුවන් නේද ඇහැදින? තමන් ඇහැ කියලා හිතන් ඉන්නේ, තමන් කන කියලා හිතන් ඉන්නේ නේද? මොන වගේද කියලා කියනකොට මතක් වෙනවා නේද? කන මේ වගේ, නාසය මේ වගේ, දිව මේ වගේ කියලා මතක් වෙනවා නේද? දැන් ඔන්න දැන් තේරුම් ගන්න මං මොකටද මේ ඇහැ කන නාසය දිව ශරීරය කියලා හිතන් ඉන්නේ මොන වගේ දේවල්ද? ಜಾති ටිකක් මතක් වෙනවා නේද? හිතට පේනවා නේද? ඈ ඊළඟට හොයන්න ඕන ඒවා ඇත්තටම ඇහැද නැත්නම් ඇයි ඒකට මං ඇහැ කියලා හිතුවේ? මේක ඇත්තටම කනද? එහෙම නැත්නම් ඇයි ඒක කන කියලා මට හිතුනේ කියලා හොයන්න ඕන. දැන් තමන්ගේ හිතෙන් ඕවා හොයන්න ඕන. ඇහැ කියපු දෙයට ඇයි මං ඇහැ කියලා පිළිගන්න පුරුදු වෙලා තියෙන්නේ? හේතුවක් තියෙන්න ඕනනේ නේද? නිකම්ම මේකට ඇහැ කියලා කිව්වේ නැහැ. මොකක් හින්දාද මේකට ඇහැ කියලා කියන්නේ? කියන්න පුරුදු වෙලාවක් තියෙනවා. මොකක් හින්දාද මේකට කන කියන්නේ? නැත්තම් කන කියලා හිතන්න පුරුදු වෙලා තියෙනවා. දැන් එහෙම මතයකට ආවේ. මතයක් කියන්නේ දෘෂ්ටිය. එහෙම පිළිගැනුමකට නැත්තම් දෘෂ්ටියකට ආවේ ඇයි කියලා තමන්ගේ හිතෙන්ම දැන් හොයන්න. දැන් මේකට මං මොකද ඇහැ කියලා
කිව්වේ?
ඇහැ කියලා හරියට අදහස් කරන්නේ තේරුම අනුව පේන. පෙනීම ඇති කරන දෙයකනේ ඇහැ කියන්න ඕන නේද? ශබ්දය අහන්න උපකාර වෙන දෙයට අපි කියනවා කන. හරි? එතකොට දැන් දැකීමට උපකාර වෙන දේ තමයි ඇහැ වෙන්නේ. ඒක හරි. එහෙම නැත්නම් ධර්මයෙන් ගත්තොත් අපි චක්කු විඥාණය හටගන්න තැන වෙන්න ඕන ඇහැ. සෝත විඥාණය හටගන්න තැන වෙන්න ඕන කන නේද? ඒ වගේ අනිත් ඒවා ගාහන විඥානේ හට ගන්න තැන නාසය, ජීවහා විඥානේ හට ගන්න තැන දිව, කාය විඥානේ හට ගන්න තැනක් වේද? එතන කය. හරි? එතකොට දැන් අපිට දැකීමට උපකාරී වෙනවා මේ හරිය නේද? මේ ටික වැහිලා තිබුණා නම් එහෙම සිය වහගත්තොත් එහෙම දැකීමක් වෙන්නේ. එතකොට මේ හරිය උපකාරයක් වෙලා නම් තියෙනවා. ඒ හින්දා තමයි අපි දැන් මේ ඇහි පියෙන් වැහිලා තියෙන ටික අපි ඇහැ කියලා හිතාගෙන නේද? මේ සුදු පාටට තියෙන ටිකයි කළු ඉංගිරියාවයි ඔය ඔක්කොම ටික තමයි අපි ඇහැ ඇස් බෝලේ කියලා කියන්නේ නේද? ඇහැ කියලා හිතාගෙන. ඇහැ දන් දෙනවා කියනකොට හිතෙන්නේ මේක ගලෝලා දෙනවා නේද? අර බෝධිසත්වයෝ ඇස් කන් නාස දන් දුන්නා කියනවනේ නේද? ඇහැ දන් දෙනවා කියනකොට මොකද වෙන්නේ? ඇහැ ගලෝලා දුන්නා කියලානේ හිතෙන්නේ. එතකොට හිතෙන්නේ මේ අපි ඇහැ කියලා හිතන මේ මස් ගුලිය නේද? සුදු පාට කොටස ඉඳන් තියෙන ඒ බෝලේ. එතකොට දැන් ඕකට තමයි අපි ඇහැ කියලා හිතන්නේ. නේද? ඇහැ කියනකොට ඕක නේද මතක් වෙන්නේ? ඔව්. දැන් ඒ අපි හිතන් ඉන්න එක ඇත්තටම ඇහැද කියලා හොයලා බලන්න. ඇහැ නම් එතන චක්කු විඤ්ඤාණය තමයි හටගන්නේ. චක්කු විඤ්ඤාණය තියෙන තැනට මේ ඇහැ කියන්නේ. ඔව්. දැන් අපි නිකන් මේ හරිය අල්ලලා බැලුවෝ. ආ අල්ලන්න නම් අමාරුයි. නේද? අපි ඇහැ නැතුව ඇහැටත් කරලා බලන්න පුළුවන්. එතකොට මේ චක්කු විඤ්ඤාණයක්ද පහළ වුණේ කාය විඤ්ඤාණය. දැනීමක්ද සිද්ධ වුණේ? දැනීමක්. එතකොට දැනීමක් නම් සිද්ධ වෙන්නේ කාය විඤ්ඤාණයද චක්කු විඤ්ඤාණයද?
කාය.
කාය විඤ්ඤාණය හට ගන්න තැන කාය ආයතනේද චක්කා ආයතනේද?
කාය.
කාය. දැන් පේනවාද අපි ඇහැ කියලා හිතන් හිටියට මේ කාය ආයතනේ නේද? චක්කා ආයතනේ නෙවෙයි. ඔය දෙක කනටත් කරලා බලන්න පුළුවන්. දැන් කන කියලා හිතාගෙන ඉන්න තැන අල්ලලා බලන්න, නැත්නම් පොඩි අල්පෙනෙත් එකකින් වගේ නැල බලන්න චුට්ටක්. සද්දේ දැනෙන්නේ හිතෙනවා. හිතෙන. හිතෙනවා නම් සෝත විඥානෙද පහළ වුනේ කාය
විඥානෙ.
කාය. එන අපි හිතාගත්තු දේ හරියද? මේ සෝත ආයතනය කියලානේ හිතුවේ. ඒ සෝත ආයතනේ කියලා හිතන තැන්වලට පොඩ්ඩක් කල්පනිත් එකෙන් එනගෙන එනගෙන යන්න. කරන්න සද්දෙද ඇහෙන්නේ? රිදීමද දැන්? දැන් පේනා නේද මොකද්ද මෙතන මුලාවක් වෙලා තියනවා කියලා. ඈ? අපි මේ කාය විඥානේ කාය ආයතනේ තියෙන තැනට හිතාගෙන ඉන්නවා වෙන විඥාන. නැත්තම් වෙන ආයතන කියලා. මේ ශරීරේ කොටස් හැම එකකම ඇති වෙන්නේ කාය විඥාන. නේද? දැන් ඔකෙන් තේරුම් ගන්න මේ කාය රූප තමයි ඔය තියෙන්නේ. කාය විඥානය ඇති කරන්න පුළුවන් රූප. ඒවා වර්ධනය වෙලා තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. ඒකයි මේ කාය ස්පර්ශ ගන්න හැකියාව තියෙන්නේ. ඒකට තමයි කාය ආයතනය කියන්නේ. හරි? මේ ගැටෙන ස්පර්ශ ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ කාය ආයතනය. එතකොට දැන් ඔය වගේ තේරුම් ගන්න ඕන මේ ඇහැ තියෙනවා කියලා අපි හිතාගෙන හිටියට ඒ හිතාගෙන ඉන්න එක නෙවෙයි ඇහැ කියන්නේ. නේද? කන කියලා හිතාගෙන ඉන්න රූපයක් තියෙනවානේ මේ කම්පෙස්සත් එක්ක. ඕකට නෙමෙයි කන. ඒ කියන්නේ සෝත ආයතනේ කියන්නේ. සෝත. ඇහැ කියලා හිතාගෙන ඉන්න හැම තැනම නෙමෙයි චක්කාය. නේද? එන් දැන් ටික ටික හිතෙන්න පුළුවන් මේ සුදු පාට කෑල්ල නම් නෙමෙයි ඇහැ. ඕක තියෙන්නේ මේ කළු ඉංගිරියාව ඇතුලේ. නේද? ටික ටික හිතෙනවා මේ පේනද නැහැ. ආයතනේ ඒකෙත් බොහොම අර මේ ඌතෙක් ගෙහෙම ඇහැ දැකලා ඇතිනේ අර ලොකු වෙනවා පොඩි වෙනවා නේද? එළිය අඩු වෙලාවට මේක ලොකු වෙනවා. අර ඇස ලොකුයි. එළිය දවල්ට වගේ පොඩි පිටක් වගේ. ඒක ඕක ඇතුලෙන් නේද මේ පේන්නේ. අපි චක්කායතනෙට අයිති වෙන්නේ ඔන්න ඔතනින් ඇතුලට යන ටික විතර. නේද? අනිත් ඒවට ඇහැ කිව්වට ඒවා කාය ආයතනෙ කොට. හරි? දැන් හේ වුණත් අනිත් ඇඟලට මොනවා හරි වුණාට පෙනීම අඩු වෙන්නේ නැහැ. හරියට එතන කළු ඉංගිරියාවේ ආලෝකේ යනකොට සේ මොනව හරි වැරුණොත් තමයි ඔන්න පේන්නේ. හරි. ඒකට පේනවා දැන් අපි හිතන් හිටිය ඔක්කොම නිමෙයි ඇහැ කියන්නේ. ඊට වඩා මොනවද ඔහොම දැන් අඩු වෙවි යනවා නේද? ඇහැ කියලා හිතන් හිටිය මුළු එකෙන් දැන් කෑලි කෑලි අයින් වෙලා දැන් ඇහැ කියන ටික පොඩි ඔව් ගුලියක් බෝලයක් වගේ නැත්තම් තිසක් වගේ කොටසක් තමයි දැන් ඇහැ කියලා කියන්නේ. දැන් අඳින්න කිව්වොත් ඇහැ. නේද? එල්ලා ඉඳපු ඇහැ නෙමෙයි දැන් ඔන්න ඇහැ කියනකොට නෑ. ඌ ඒක නෙමෙයි මේ ඊට වඩා අදු ටිකක් ඇහැ කියන. නේද? අර කලින් හිතාගෙන හිටිය ටික ටික අදු වෙනවා. කන ගත්තත් එහෙමයි. දැන් කම්පෙත්ත එහෙමම අයින් වෙනවා කන කියන එක. ඒක මොකටද අයින්?
කාය.
කාය ආයත. තියනවාද කියලා බලන්න. ඉතින් ටෙස්ට් කරලා බලන්න. සද්ද ඇහෙනවද මොන විඤ්ඤාණයද පහළ වෙන්නේ කියලා බලන්න. ඒක තමයි ටෙස්ට් එක. දැන් සෝත ආයතනේ නම් සද්දයක් ඇහෙන්න ඕන. සද්ද ඇහෙන තැනට තමයි සෝත ආයතනේ. නේද? රිදුමක් දැනෙන තැනට සෝත ආයතනේ කියන්න බෑ. රිදුම් දැනෙන්නේ කොහේද?
කාය.
කාය. හරි. එතකොට මේ කම්පෙත්ත නෙමෙයි සෝතායත. දැන් ඔන්න බලන්න දෘෂ්ටි වලින් මිදෙනවා නේද ටික ටික. මෙච්චර කල් කන කියලා මේ රූපත් නැඳ නැඳ හිතන් හිටියා බලනකොට ඒක නෙමෙයි. ඒ කාය ආයතන කොටස. ඒක ඔහොම හොයන්න ඕන තමන්ම මේ පරීක්ෂණය කරන්න ඕන. මම ඇහැ කියලා මොකක් හරි හිතන් ඉන්නවනම් මොකද්ද මේක ඇත්තටම ඇහැද කියලා හොයාගෙන යන්න. කන කියලා මොකක් හරි හිතන් ඉන්නා නම් ඒකද කියලා හොයාගෙන යන්න. ඒකද කියලා හොයන්නේ එතනද මේ විඥානේ පහළ වෙනවා. චක්කු විඥානේ පහළ වෙන තැන තමයි ඇහැ. සෝත විඥානේ පහළ වෙන තැන තමයි කන. නේද? ගාහන විඥානේ පහළ වෙන තැන තමයි නාසය. දිවහා විඥානේ පහළ වෙන්නේ කොතනද? එතන දිව. දිවෙත් බලන්න පුළුවන්. දැන් දිව කියලා හිතාගෙන ඉන්න තැන් අල්ලලා අල්ලලා බලන්න රසද්ද දැනීමක්ද? දැනීමක් නම් කාය විඥානේද? ජීවහා විඥානේද? රස දැනෙන විඥානේද? ස්පර්ශ දැනෙන විඥානේද? ස්පර්ශ දැනෙන විඥානේ නම් මේක කාය ආයතනෙ මිසක් ජීව ආයතනෙ නෙවෙයි. නේද? ඔහම හොයාගෙන යනකොට පේනවා මේ හිතන් හිටියේ වම නෙමෙයි ආයතන. හිතන් ඉන්න මස් ගුලිය නෙමෙයි මේ ඇත්ත ආයතන. හරි? ඒ එක පැත්තකින් හොයන විදිහ දැන් ඔවා එක එක විදිහට මේ පරීක්ෂණය කරන්න පුළුවන්. අනිත් එක තමයි දැන් ටිකක් තව නුවණින් හොයන්න පුළුවන් දැන් චක්කායතනේ තියෙන්නේ දකින මොහොත. එහෙම නැත්නම් චක්කු විඥාණය පහළ වෙන තැනට තමයි අපි චක්කායතනේ කියන්නේ. චක්කු විඥාණය පහළ නොවන වෙලාවක චක්කායතනය කියන එකට තේරුමක් තියනවාද?
නැහැ.
චක්කු විඥානේ පහළ වෙන්නේ නැති තැනකට අපි චක්කායතනේ කිව්වට තේරුමක් නැහැ. නේද? දැකීම ඇති නොකරන මොහොතක අපි ඇහක් තියනවා කියන එකේ තේරුමක් නැහැ. ඒක තේරුම් ගන්න දැන් ඇසීම සිද්ධ වෙන්නේ නැත්නම් කනක් තියනවා කියන එකේ තේරුමක් නැහැ. සෝතායතනේ තියනවා කියන එකේ තේරුමක් නැහැ. ගන්ධ සුවඳ දැනීමක් සිද්ධ නොවන මොහොතක ගහන ආයතනය තියෙනවා කියන එකේ තේරුමක් නැහැ. නේද? ඒ ක්‍රියාව සිද්ධ වෙනකොට තමයි ඒ ආයතනේ වැඩ. ආයතනෙට තේරුමක් තියෙනවා. ඒක හරියට දැන් බොනික් එකේ ඇහක් කණක් තියෙනවා කිව්වට ඒක අදහසක් විතරයි. ඒක තේරුමක් ඇතුව කියන දෙයක් නෙවෙයි. මොකද ඒ ඇහට පේන්නේත් නැහැ, ඇහෙන්නේත් කනට ඇහෙන්නේ නේද? එතකොට ඒක පේනවා නේද? නිකන් වචන මාත්‍රයක් විතරයි කියලා. ඒක ඇස් ඇහක් වෙන්නේ නැහැ කවදාවත්. ඇයි? චක්කු විඥානයක් පහළ වෙන්නේ. චක්කු විඥානේ පහළ වෙන මොහොතක ඒ වෙලාවේ තමයි ඇහැටි. චක්කු විඥානයක් පහළ වෙන්නේ නැති නැත්නම් අපි එතන ඇහක් තියනවා කිව්වට කිසිම තේරුමක් නැහැ. සෝත විඥානයක් පහළ වෙන්නේ නැත්නම් ඔතන කනක් තියනවා කිව්වට ඒකේ තේරුමක් නැහැ. නේද? පැහැදිලිද? ඔව්. එතකොට අපි ධර්මතාවයක් දැක්ක නේද? එක විඥානයකට එක මොහොතක හට ගන්න පුළුවන් එක විඥානයක් විතරයි කියන්නේ. දැන් යම් කිසි මොහොතක සෝත විඥානයක් නම් පහළ වෙන්නේ. අපි සද්දයක් අහන මොහොතක් නම්. සෝත විඥානේ පහළ වෙන වෙලාවේ චක්කු විඥානේ තියනවද?
නැහැ.
ගාහන විඥානේ තියනවද? නැහැ. ජීවහා විඥානේ තියනවද? නැහැ. කාය විඥානේ තියනවද? නැහැ. තියෙන්නේ මොකද්ද? සෝත විඥාන. එතකොට කන ඉපදිලා තියනවා සෝත විඥානේ තියෙනකොට. ඒකේ වරදක් නැහැනේ. නේද? සෝත විඥානේ තියෙනකොට කනක් ඉපදිලා තියෙනවා. ඒ මොහොතේ චක්කු විඥානය නැත්තම් ඇහක් තියනවා කියන එක හරිද?
නෑ නෑ.
නෑ දැන්. වණින් හිතලා බලලම කියන්න.
ඒ වෙලාවේ නෑ.
ඔව්. චක්කු විඥානේ නැති වෙලාවක ඇහක් තියනවා කියන එකේ තේරුම. මේ සෝත විඥානේ පහළ වෙනකොට චක්කු විඥානේ නැත්තම් කනක් කියන ධර්මතාවයක් ගැන කතා කරන්න බෑ. තව විදියට කිව්වොත් කන නිරුද්ධයි. හරි? ඉපදිලා නෑ. කන උපදි කන නෙමෙයි. ඇහැ. දැන් සෝත විඥානේ තියෙන මොහොතක කන ඉපදිලා තියෙනවා. ඇහැ කියන එක නිරුද්ධයි. ඇයි? චක්කු විඥානයක් නැහැ. චක්කු විඥානය නැත්නම් ඇහැ ගැන කතා කරන්න බෑ. ඇහැ කියන ධර්මතාවයක් ගැන කතා කරන්න බෑ චක්කු විඥානේ නැතුව. අපි දන්නවා සෝත විඥානේ හට ගන්න මොහොතේ චක්කු විඥානේ නැහැ. චක්කු විඥානේ නැත්නම් ඇහැ නැහැ, නිරුද්ධයි. හරි? එතකොට තේරුම් ගන්න දැන් සෝත විඥානේ පහළ වෙන මොහොතේ සෝත ආයතනය කියන එක තියෙනවා, අනිත් ආයතන පහම නිරුද්ධයි. ඒ වගේ හිතන්නේ චක්කු විඥානය පහළ වෙන මොහොතේ චක්කායතනය ඉකදිලා තියෙනවා, හටගෙන තියෙනවා. අනිත් ආයතන ටික නිරුද්ධ. එතකොට පේනවාද දැන් චක්කු විඥානය නිරුද්ධ වෙලාමයි සෝත විඥානයක් හටගන්නේ. කියන්නේ මේ හටගත්තු ගැහ නිරුද්ධ වෙලාමයි කණක් උපදී. නේද? ඒ කණ නිරුද්ධ වෙලාමයි සව විඥානයක් අපි හිතමු ගාන විඥානය කියලා. ඒකට ගාන විඥානය උපදිනවා කියන්නේ නාසය උපදිනවා හටගන්න. නාසය හටගන්නකොට ඇහත් නිරුද්ධයි කණත් නිරුද්ධයි දිවත් නිරුද්ධයි කයත් නිරුද්ධයි. හරි? එතකොට මේ හටගත්තු ආයතනේ නිරුද්ධ වෙලාමයි තව ආයතනයක් හටගන්නේ. දැන් පේනවාද ඇහැක ඉපදීමක් නිරුද්ධ වීමක් කියලා ධර්මතාවයක් තියෙනවා කියලා. හට ගැනීමක් වැයවීමක් කියලා ධර්මතාවයක් තියෙනවා. ඇහැ කියන එක නිරුද්ධ වෙලා තිබිලමයි හටගන්නේ. ඒ කියන්නේ පෙර නොතිබීමයි හටගන්නේ. කොයි වෙලාවේද හටගන්නේ? චක්කු විඥානය හටගන්න මොහොතේ. ඒ ඇහැ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා විඥානයේ නිරුද්ධ වීම එක්ක. ඊළඟට සෝත විඥානය හටගන්න මොහොතේදී සෝත ආයතනය කියලා ධර්මතාවය හටගන්නවා. ඒක පෙර නොතිබීමයි හටගන්නේ. ඒ විඥානයේ නිරුද්ධ වෙනවත් එක්කම සෝත ආයතනය, එහෙම නැත්නම් කන කියන එක නිරුද්ධ වෙනවා. දැන් පේනවාද ඔතනත් අනිත්‍යයක් තියෙනවා. හට ගැනීමක් නිරුද්ධ වීමක්. හැබැයි ඒ හට ගැනීම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වීම. නැතිවීම නැතිවීමක්. ඇතිවීම නැතිවීම කියන්නේ අනිත්‍යක් ස්වභාවයක්. මම දැන් තේනවාද ඇහැ අනිත්‍යයි කියන එක. ඔව්. දැන් ඔය කතා කරන්නේ මේ දැකීම ඇති කරන්න හටගෙන දැකීම අවසන් වෙනකොට නිරුද්ධ වෙන හැක්. නැතුව උපදිනකොට හටගෙන මැරෙනකොට නිරුද්ධ නැහැ. ඒ උපදිනකොට හටගෙන මැරෙනකොට නිරුද්ධ වෙන එක අපි හිතාගෙන ඉන්න මේ මස් ගුලියක්. ඒක ඇහැක් නෙවෙයි. නේද? අපි දෘෂ්ටියෙන් ඇහැ කියලා හිතාගත්තු දෙයක් නිසා දැකීම ඇති කරන ඇහැ නෙවෙයි. එහෙනම්
ඇත්තටම දකින්න.
එතකොට දැකීම ඇති කරන ඇහැ හටගෙන නිරුද්ධ වෙන අනිත්‍ය වූ ඇහැ. එතකොට පේනවාද දැන් අර චක්කුම් වික්කවේ සති ඇහැ තියෙනවා නම් වැටෙන දෘෂ්ටි වලට වැටෙයිද ඔන්න ඔය දැක්ම එනකොට. හටගෙන නිරුද්ධ වීමක් තියෙනවා. අනිත්‍යතාවයක් තියෙන. හැබැයි මේ අනිත්‍යතාවය බලන්න ඕන අපි අර තියෙනවා කියලා හිතන් ඉන්නේ නැහැ නෙවෙයි. ඒක තේරුම් ගන්න ඕන. ඒක අපි මුලාවෙන් තියෙනවා කියලා හිතාගත්තු දෙයක් නිසා ඇහැක් නෙවෙයි. ඒක හරියට අර බෝනික්කගේ ඇහැ වගේ කියලා හිතාගන්න. බෝනික්කගේ ඇහැක් තියෙනවා කියලා හිතා ඉන්න. ඒ වගේ මේ ශරීරයටත් ඇහැක් තියෙනවා කියලා හිතාගෙන. නේද? හැබැයි එහෙම හිතාගත්තා මිසක් මේ දැකීම ඇති කරන අර්ථයෙන් ඇහැ නෙවෙයි. චක්කු විඥාණය පහළ වෙන අර්ථයෙන් තියෙන ඇහැ නෙවෙයි. නේද? අපිට හිතාගන්න පුළුවන්. ඉතින් පින්තූරයක වුණත් මේක ඇහැ කියලා හිතාගන්න පුළුවන්. ඒක හිතා ගැනීමක් මිසක් ඇත්ත ඇති හැටියට ඇහැක් වෙන්න බෑ නේද? ඇත්ත ඇති හැටියට ඇහැක් වෙන්න නම් දැකීම ඇති කරන ස්ථානය ඇහැ වෙන්න. දැකීම ඇති කරන්නේ චක්කු විඥානේ පහළ වෙන මොහොතේ විතරයි. චක්කු විඥානේ පහළ නොවන මොහොතක ඇහැක් තියෙනවා කියන එකේ අර්ථයක් නැහැ. ධම්ම කියන එක වෙනම කතා කරන්න. මේ දැන් ඇහැ ආයතන. චක්කායතනය කියන එක. මන ආයතනේ කතා කරනකොට ධම්ම ගැන කතා. මේ චක්කායතන. ඔය වගේ බලන්න සෝතායතන, ගහන ආයතන, ජීව ආයතනය කාය ආයතන. ඔය ආයතන හය පිරිසිඳ දකින්න. ඉති චක්කු මේක තමයි ඇහැ කියන අවබෝධය ගන්න. ඉති සෝතං මේක තමයි කන කියන අවබෝධය ගන්න ඉස්සෙල්ලා. ඒ වැඩ කරනවා කියලා තේන්නේ වේගය වැඩි වෙන. නෑ ඒක වෙනම තේරුම් ගන්න. මේ හිත කියන එක හරිය වේගවත්. ඒ වුණාට එක මොහොතක ඇති වෙන්නේ එක ක්ෂණයක චිත්තක්ෂණයේ කියන එකේදී එක විඥානය. හරි? චක්කු විඥාන සෝත විඥාන එක මොහොතේ හට ගන්න බෑ. ඒ ධර්මතාවය තේරුම් ගන්න. ඒකට තමයි ධර්මයේ උදව් වෙන්නේ. ඒක අපිට දකින්න බෑ ප්‍රායෝගිකව. ඒක නුවණින් ධර්මයෙන් තේරුම් ගන්න ඕන දෙයක් ඒ චිත්ත නියම. ඒක තමයි රැවටෙන්නේ. අපිට තියෙන්නේ ඇහත් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, ඔක්කොම එකදරේ වැඩ කරනවා. එහෙම වැඩ කරන්නේ ඒක මුලාව අර ෆිල්ම් එක බලනකොට එක දිගට යනවා වගේ. ඒ වුණාට මේකේ වෙන වෙන රූප, වෙන වෙන ෆ්‍රේම්ස් ගොඩක් තියෙනවා. වේගය වැඩි වුණාම අපිට පේන්නේ එකක් වගේ. හරි? වේගය වැඩි හින්දා තමයි ඇහැ වැඩ කරනකොට කනත් වැඩ කරනවා කියලා හිතෙන්නේ. ඒ වුණාට ඇත්ත තත්ත්වේ චක්කු විඥානේ පහළ වෙන මොහොතේ සෝත විඥානේ පහළ වෙන්න බෑ. චක්කු විඥානේ නිරෝධ වෙලාමයි සෝත විඥානේ හට ගන්න. හරි? කියන්නේ ඇහැ නිරෝධ වෙලාමයි කනක් උපදින. කන නිරෝධ වෙලාමයි නාසයක් උපදින. දකින්න අමාරු හින්දා තමයි ඒක මෙනෙහි කරන්න ඕන. විදර්ශනය කරන්න. ලෝකයටයි දැකීමෙන් බලලා හරියන්නේ නැහැ විදර්ශනය. ලෝකේ ඉක්මවා යන ආයතන ඉක්මවා යන දැක්මකින් දකින්න. ධර්මයට අනුව දකින්න. එතකොට දැන් චක්කුන් සති කියන මුලාවේ තමයි ලෝකයයි. ඇහැ තියෙනවා. මේ හතර ඉරියව්වෙම ඇහැ තියෙනවා කියන දෘෂ්ටියේ තමයි ලෝකේ යන සත්‍යයයි. හරි? කන තියෙනවා කියන දෘෂ්ටියේ තමයි සතර ඉරියව්වෙම පවතින කණක්. ඇහැ තියෙනවා නම් කන තියෙනවා නම් මතක තියාගන්න. සක්කාය දිට්ඨියෙන් මිදිලා නැහැ. ඇයි? කාටද මේවා තියෙන්නේ? ඇහැ කන නාසය දිව ශරීරය තියෙනවා නම් ඉකදිලා මෙරිලා යනකම් ඔන්න ඒවට අයිතිකාරයෙක් ඉන්නවා. එයා තමයි මම. ඒ වෙන කෙනෙක්ගේ නෙවෙයි. ඔය කියන ඇහැ කන නාසය දිව ශරීරය අනුන්ගේද? නෑ, කාගේද එහෙනම්? මගේ. එහිඳ තමයි ඈ තියෙනවා නම් කන තියෙනවා නම් නාසය තියෙනවා නම් දිව තියෙනවා නම් කය තියෙනවා නම් දෘෂ්ටිගත වෙනවා. ඒවන් දික්කින් උප්පජ්ජති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒවා තියෙනවා නම් දෘෂ්ටි වලින් මිදෙන්න බෑ. නේද? ඒකට අපි ලෝකෝත්තර දර්ශනය ගන්න නම් මතක තියාගන්න. එහෙම්ම මිදෙන්න ඕන. අනෙම්ම මිදෙන්න ඕන. ඒ නිසා තමයි දේශනා කරන්නේ මේ ආයතන. සලායතනය මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය නැත්නම් අත්තංගම. අත්තංගම කියන්නේ නිරෝධය නැති වෙලා යන. සලායතනය මොකද්ද? ඉති සලායතන, ඉති සලායතන සමුදයං, ඉති සලායතන අත්තංගම. නිරෝධය. ඔන්න ඔය තුන දකින්න කෙනා තමයි සම්මාදිට්ඨිය ඇති කරගන්න. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැතුව ලෝකෝත්තර මගඵල ගැන කතා කරන එකක් තේරුමක් නැහැ. තමන් විදර්ශනය කරනවා කියලා හිතාගත්තට ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැතුව ලෝකෝත්තර මාර්ගයේ වැඩිවීමක් සිද්ධ වෙන්න විදිහක් නැහැ. ශරීරය. ඒක දෙවනුව කරන්න. ඉස්සෙල්ලා ඇහැ කන නාසය දිව ශරීරය හොඳට බලන්න. දැන් මං හිතාගෙන ඉන්න එකද ඇහැ? මේ ඇහැ කියලා හිතාගෙන හිටිය එක ඇත්තටම ඇහැද? එහෙම නැත්නම් අර බෝනික්කෙගේ තියෙන ඇහැ වගේ ඇහැක්ද? ඔක නුවණින් බලනකොට පේනවා මේ ඇහැ කියන ධර්මතාවයක් තියෙනවා ඒක හටගෙන නිරුද්ධ වෙන දෙයක්. දැකීමේදී විතරයි ඇහැ කියන එක තියෙන්නේ. එතනින් එහාට ඇහැ කියන ධර්මතාවයක් නැහැ. ඇහැ කියලා අපිට හිතා ගන්න පුළුවන්. හිතා ගන්නවා කියන්නේ දෘෂ්ටිගතයි. නේද? මොනවා හරි තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්. හිතාගත්තට ඒකද ඇත්ත? ඇත්ත දකින්න නම් නුවණින් ප්‍රඥාවෙන් මෙනෙහි කරන්න. දැකීම ඇති වෙනකොට තමයි ඇහැ කියන ධර්මතාවය තියෙන්නේ. දැකීම සිද්ධ නොවන මොහොතක ඇහැ කියන ධර්මතාවයක් නැහැ. නිරුද්ධයි. ඉත දෙන්නේ ඇහැ දැකීම සිද්ධ වෙනකොට. විඥානේ පහළ වෙන මොහොතමයි ඇහැ උපදින්නේ. විඥානේ නිරුද්ධ වෙනවත් එක්කම නිරුද්ධයි. අන්න උපාද වය. උදය වය. උදයව්‍ය හට ගැනීම නිරුද්ධ වීම. හැබැයි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මොකේ හට ගැනීම නිරුද්ධ වීමද කියලා. එහෙම නැත්නම් වෙන්නේ ඇහැ තියෙනවා කියන දෘෂ්ටියක ඉන්න ඉපදුනකොට මට ඇහැ හම්බුණා, මැරෙනකම් ඕක තියෙනවා, ඉතින් තේනීම අඩු වෙලා යනවා. ඒ හින්දා මේක වෙනස් වෙනවා. මොහොතක් පහතක් පාසේ වෙනස් වෙන ඇහැ තියෙනවා. මොහොතක් පාස වෙනස් වෙන ඇහැ තියෙනවා. තියෙන ඇහැ වෙනස් වෙන. තියෙන ඇහැ වෙනස් වෙනවා කියන එකයි ඇහැ මොකද්ද, ඇහි සමුදය මොකද්ද, ඇහි නිරෝධය මොකද්ද කියලා දකින එකයි ලොකු වෙනසක්. ඔය හේතුප්‍රත්‍ය තමයි දැන් පෙන්නුනේ. හේතුප්‍රත්‍ය නොදැන හේතුප්‍රත්‍යයට ගලපන්න බෑ. නේද? ඇහැ කියන එක මොකද්ද කියලා තේරුම් ගන්න නැතුව හේතුප්‍රත්‍ය ගලපන්න ගියාට ගලපන්න හේතුප්‍රත්‍ය අහු වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ඉස්සෙල්ලා ඇහැ කියන ධර්මය තේරුම් ගන්න. ඉති චක්ක. මේකයි ඇහැ කියන්නේ. හරිද? ඇහැ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්ත කෙනාට තමයි ඒකේ සමුදයක් බලන්න පුළුවන්. ඇහැ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව ඇහි සමුදය බලන්න ගියාට හේතුප්‍රත්‍ය අහු වෙන්නේ නැහැ. ඒ හරියට තමන් මුලාවක ඉන්නකොට අර බල්ලගේ උපමාව මතක් කරගන්න. දැන් බල්ලා ඉන්නේ මුලාවක නේද, වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. වතුරට එබිලා බල්ලෙක් පේන හින්දා බල්ලා ඉන්නව නැ දෘෂ්ටියක මොකද්ද දෘෂ්ටිය? ඉන්නවා, ඉන්න බල්ලෙක්, පවතින බල්ලෙක්. හරි? දැන් ඔක දෘෂ්ටියක් නේ. දැන් ඔය දෘෂ්ටියේ ඉන්න බල්ලට ඒ බල්ලගේ ඕනනම් හේතුඵල බලන්න පුළුවන්. ඒ බල්ලගේ අනිත්‍ය බලන්න පුළුවන්. ඒ බල්ලගේ ධාතු මනසිකාර බලන්න පුළුවන්. දෙතිස් තුනක බලන්න පුළුවන්. හැබැයි ඔය මොන භාවනාව කරනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ බැලීම තුළින් මෙතන ඇත්ත අවබෝධ කරගන්න පුළුවන් වෙයිද? මේ බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියක් කියන එක අවබෝධ කරගන්න පුළුවන් වෙයි. දැන් අපි ඉන්නවා ඇහැක් තියෙනවා කියන දෘෂ්ටිය. හරි? දැන් අපි කරන භාවනාවෙන් මේක දෘෂ්ටියක් කියලා අවබෝධ වෙයිද? මෙච්චර කල් ඇහැක් තියෙනවා කියලා හිතන් හිටියේ දෘෂ්ටියක් කියලා අවබෝධ වෙයිද? ඔන්න අතනයි බලන්න. නැතුව දෘෂ්ටියේ ඉඳගෙන ඕකට හේතුඵල බැලුවත්, ඕකේ අනිත්‍ය බැලුවත්, ඕක දුකයි කියලා බැලුවත්, ඕක අනාත්මයි කියලා බැලුවත් බලන්න මේ ලෝකෝත්තර ධහම අවබෝධ වෙයිද කියලා. එයින්ද තමයි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළේ, මේ ඇහැ තියෙනවා නම් මේ වගේ දෘෂ්ටි උපදිනවා. ඇහැ තියාගෙන ওই දෘෂ්ටි වලින් නිදීමක් කරන්න බෑ. වෙනවද? ඇහැ කියන සංඥාව තියාගෙන දෘෂ්ටි වලින් නිදෙන්න බෑ. ඒකයි කිව්වේ චක්කුම් සති. චක්කුම් උපාදාය, ඒක උපාදාය කරගන්නවා. ඒක නිවස කරගන්න, අභිනිවේෂ. ඒවන් දිට්ඨින් උපජ්ජති. ඒ නිසා දෘෂ්ටිගත වෙනවා. ඒතර දෘෂ්ටිගත නොවෙන්නේ ඇහැ නොපිහිටින කෙනාට මිසක් ඇහැ තියෙන කෙනා නෙවෙයි. හරි? ඒකට ඇහැ තියාගෙන ඕකේ හේතුඵල බැලුවා කියලා හේතුඵල අහු වෙන්නේ නැහැ. මොකද පටන් ගන්න තැනම වරද්දද? බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන ඕන්නම් භාවනා කරලා බල්ලෙක් නැහැ කියලා මතයකට ඒකක් දෘෂ්ටියක්. ඇහැ තියෙනවා කියලා හිතාගෙන අනිත්‍ය බලලා බලලා අන්තිමට කියයි ඇහැක් නැහැ කියලා. ඇහැක් නැහැ කිව්වොත් ඒ නිවන නෙවෙයි. ඒ තව දෘෂ්ටිය. ඒකට දෘෂ්ටියකින් දෘෂ්ටියකට පනිනවා මේකේ චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය නැති වෙනවා. සම්මාදිට්ඨිය හරි දැකීම ඇති වුණොත් දන්නවා ඇයි මේ භාවනාව කරන්නේ? ඇයි මේ මෙනෙහි කිරීම කරන්නේ? මොන අවබෝධයකට? එතකොට තමයි ඇහැ කියන ධර්මතාවය අවබෝධ කරගන්න කෙනාට තමයි ඇහි සමුදේ. ඇහැ කියන ධර්මතාවය අවබෝධයක් නැත්නම් සමුදයක් දකින්න විදිහක් නැහැ. සමුදේ දකින්න නැතුව හේතුඵල බලන්නත් බෑ, අනිත්‍ය බලන්නත් බෑ, උදේවය බලන්නත් බෑ. හරි? ඇහැ කියන ධර්මතාවය තේරුම් ගන්න, ඒක හටගන්නේ ඇයි කියලා ඊට පස්සේ පේන. ඔව්. ඔය ඕක දකින්නකොට ඔය ඔක්කොම පේනවා. සම්මාදිට්ඨියේදී ඒක තමයි කියන්නේ. දැන් ඇහැ කියන ධර්මතාවය තේරුම් ගන්නකොට ඇහි සමුදයත් එක්කමයි තේරෙන්නේ. සමුදය දකින්නකොට Nirodhaය පේනවා. ආය අමුතුවෙන් Nirodhaය බලන්න දෙයක් නැහැ. මේ නිසායි ඇහැ තියෙනවා කියලා හිතෙන්නේ. ඒක හටගන්න නිරුද්ධ වෙන දෙයක්. මේක ආයේ තියෙනවා කියන දැක්මකට යන්නෙම නැහැ. දැන් වතුරේ බල්ලා බලන නිසා මෙහෙම පේනවා එච්චරයි. එතනින් එහාට දෘෂ්ටිගත වීම නැහැ. මොකද එතන හේතුඵල අවබෝධය, සමුදය අවබෝධය. මේක මේ හේතුන්ගෙන්ම හටගත්ත පටිච්චසමුප්පන්න ධර්මතාවයක්. එච්චරයි. මේ පටිච්චසමුප්පන්න බව පේනවා එහෙ දකින්න. මේ පටිච්චසමුප්පන්න හේතු ප්‍රත්‍යයන්ගෙන්ම විද්‍යමාන වීමක් විතරයි. හිතට විද්‍යමාන වීමක් විතරයි මේ කොටින්ම කිව්වොත්. නැතුව එළියේ පවතින ධර්මතාවයක් නෙවෙයි. නෝක තමයි ඒ ලෝකෝත්තර දැක්ම
කියන්නේ.
ඇහැ නිසා කියනකොටම දෘෂ්ටිගත වෙලා ඉවරයි. දැන් මෙතන ඇහැ කියන්නේ මොකක්ද? කියන ධර්මතාවය බලන්න.
ප්‍රතිබිම්බයේ හදන යම් තැනක් කියන එක කිව්වොත් ඒ සත් ලෝකෝත්තර
නෑ. හැබැයි මේ බැලීම යම් කිසි දැක්මකට උදව් වෙනවා. දැන් ඕවා එක එක මට්ටමින් මට්ටමට ওই දැක්ම එන්නේ. දැන් ඔය ධර්මතාවේ ඔය දැන් මං ඇහැ බලන හැටි ඔය කියාදෝ. රූපය බලන හැටි වෙනම කියලා තියෙනවා නේද? විඥානය බලන හැටි වෙනම කියලා තියෙනවා. ඒ එක එක කෙලෙස් මට්ටම් දුරු වෙනකොට තමයි ඊළඟ මට්ටම් බලන්නේ. දැන් මේක හැමෝටම මේක සමහරවිට වැටහෙන්නේ නැහැ. එහෙනම් අවබෝධයක් එයි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක ඉච්චර ගැඹුරට තේරෙන එකක් නැහැ. ඒ වුණාට තේරුම් ගන්න ඕන මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න මේකයි දැක්ම. මේ සඳහායි යම් කිසි භාවනාවක් කළොත් කරන්න. කරන්න ඕන එක නිමෙයි මේ කිව්වේ. ඔන්න ඔතන තමයි ඕ. ඔන්න ඔය අහන ප්‍රශ්නේ නැවතින දවසට තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. දැන් මම මොකද්ද කරන්න ඕන කියන එක අහන්න අහන්න තාම දැකලා නැහැ. මේ 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 වගේ ධර්මතාවයක් තමයි අවබෝධ කරන්න ඕන කියන එක සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති වෙනකොට ආයේ කාගෙන්වත් අහන්න ඕනේ නැහැ.
මාර්ගයට වෙඩිලා.
තමන්ම දැන් මාර්ගයේ තමන්ටම උපදිනවා. දැන් මේ මෙහෙම දෙයක් තියෙනවා ඔය අවබෝධය නැහැ. ඇයි ඒ අවබෝධය නැහැ? මොන විදිහට බැලුවත් අවබෝධය ඉන්නේ. දැන් ඔය දැක්ම නැතුව එහෙ අනිත්‍ය බලන්න අනිත්‍ය බලන්න කිව්වට කරන්නේ වෙන දේ. අනිත්‍ය බලයි. අනිත්‍ය බලන්න දෙයක් නැහැ දැන්. හරි, ඒක යවන්නවක තමයි. දැන් චක්කුන් සතිනන්නේ දිට්ඨිගත වෙන්නේ. චක්කුන් අසති ඇහැ පිහිටන්නේ නැත්නම් දිට්ඨිගත වෙන්නේ නැහැ. ඕක තමයි ලෝකෝත්තරම. ආයතන නිරෝධය කියන්නේ ඕක. ඔන්න ඕක පේනවා නම් ඒක තමයි සම්මාදී. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඕක පේනවා නම් මගෙන් අහන්නේ නැහැ. එහෙනම් දැන් ඇහි අනිත්‍ය බලන්නද කියලා. අනිත්‍ය
බලන්නේ නැහැ.
ඉතුරු වෙන්නේ නැත්නම් ඒක ඒක තමයි වෙන්නේ. ඇහැ මොකද්ද? ඇහි සමුදය මොකද්ද කියලා දකිනකොටම ඇහැ නිරෝධය පේනවා තමයි. ආයි කාගෙන්වත් ගිහින් අහන්න ඕනේ නැහැ. ඕක දකින්න දැන් මොකද්ද කරන්න ඕන? ඒක අහනවා නම් ඒකෙන්ම පේනවා තාම මේ අවබෝධයෙන්. සම්මාදිට්ඨිය. එතකොට හේතුඵල බලන්න ඕනද? ඒක බැලුවොත් හරි නේද කියලා අහන්නේ තේරුම් ගන්න මේ තාම මේ කරුණ අවබෝධ වෙලා නැහැ. සම්මාදිට්ඨිය. ඇහැ කියන්නේ මොකද්ද කියන ධර්මතාවය තේරුම් ගන්න බලන්න.
දැන්
ඒ ආයතනය කියන්නේ මොකද්ද? එතනින් තමයි පටන් ගන්න. ඕක විමස විමස ඉන්න. අපි මේ හදාගත්තු දෘෂ්ටියෙන් ඉඳන් භාවනා කරලා වැඩක් නැහැ. හරි? ඒක තේරුම් ගන්න අර බල්ලා බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියෙන් ඉඳන් මොන භාවනාව කළත් උගේ දෘෂ්ටිය නැති වෙන්නේ නැහැ. භාවනා නම් කරා. මොන ඇහෙත් ඉතර තමයි අහන්න තියෙන්නේ. මොන ඇහෙද අනිත්‍ය බලන්නේ? අනිත්‍ය බලන්නේ ඇහක් තියෙනවා නම් දැන් ඇහැ නිසා දෘෂ්ටි වලට වැටෙනවා. පේනවද මේ ධර්මතාවය? අනිත්‍ය බලන්නේ ඇහක් පිහිටලා නම් චක්කුම් වික්කවේ සති ඇහැ තියෙනවා. ඇහැ නෑ කිව්වත් දෘෂ්ටිය. මතක තියාගන්න මේ කියන්නේ ඇහැ නෑ කියන එක නෙමෙයි. ඇහක් නෑ කිව්වත් දෘෂ්ටිය. ඔය දැන් තියෙන ඇහි අනිත්‍ය බලලා ඉන්නේ ඇහක් නෑ කියන දෘෂ්ටියකට. ඒක නිවන නෙවෙයි. සම්මාදිට්ඨියක් නෙවෙයි. මේ ඇහක් තියෙනවා කියනවත් නෙවෙයි නෑ කියනවත් නෙවෙයි. ඇහැ කියලා දෙයක් තියනා නම් ඒක පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඕක දැන් රූපයෙන් මිදෙන්න පුළුවන්. ඔය හැම කරුණක්ම එකකට එකක් සම්බන්ධයි. දැන් ඇහැ තියනවා කිව්වත්, රූපය තියනවා කිව්වත්, චක්කු විඤ්ඤාණය තියනවා කිව්වත් තේරුම් ගන්න ඔය එකම දෙයක් ගැන කතා කරන්නේ. චක්කු විඤ්ඤාණයෙන් නේද පේනවා කියලා දැනගත්තේ. චක්කු පේන නිසා නේද ඇහැක් තියනවා, රූපයක් තියනවා කියලා දැනගත්තේ. ඔව් සංස්කාර තමයි ඇහත් සංස්කාරය. සංස්කාර කියන්නේ මොනවද? සකස්කර. ඔව් ඒ සංස්කාර නැත්නම් සංකාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණ දේවල්, පටිච්ච සමුප්පන්න දේවල්. හරි? සංස්කාර. ඇහැ සංස්කාරය. සංකත ධර්මයක්. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් පටිච්ච සමුප්පන්නව සකස් වුණ දේ. සකස් වුණ දේක ආයේ පැවැත්මක් ගැන කතා කරන්න බෑ. හේතු තියෙනකම් තමයි මේක තියෙන්නේ. හේතුන් යෙදෙනකොට පටිච්ච සමුප්පන්නය
හටගන්නවා.
ඔව්. චක්කු විඥානේ සංකතයි. පටිච්ච සමුප්පන්න. දැන් ඒ හින්දා තමයි ඔන්න දැන් සම්මා දිට්ඨිය තේරුම් ගන්න අර සාරිපුත්ත හාමුදුරුවෝ විස්තර කරද්දී සම්මා දිට්ඨිය කියන එක 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 ආකාරයට විස්තර කරනවා. විඥාණය මේකයි, විඥාන සමුදය මේකයි, විඥාන නිරෝධය සත්සංගමේ මේකයි, නිරෝධ මාර්ගය මේකයි කියලා කෙනෙක් දැනගන්නවා නම් ඒකෙන් සම්මා දිට්ඨිය තියෙනවා. හරි. සලායතනය මේකයි. සලායතනෙ තේරුම් ගන්න පහසු වෙන්න තමයි මම ඇහැ කියලා ගන්නෙ. ඇහැට දාන ටික කනට, නාසයට, දිවට, ශරීරයට, මනසටත් දාන්න ඕන. සලායතනය ගැන සම්මාදිට්ඨිය කියද්දි ඇහැ කියන්නේ මේකයි, ඇහි සමුදේ මේකයි, ඇහි අත්සංගමේ මේකයි, මේ මාර්ගය මේකයි. ඕකෙන් කෙනෙක් සම්මා දිට්ඨිය ඇති කරගන්නවා. ඕකම තව තැනක කියලා තියෙනවා. රූපය මේකයි, රූප සමුදේ මේකයි, රූප අත්සංගමේ මේකයි, මාර්ගය. ඔය හැම එකෙන්ම කියන්නේ එකක් කියලා පේනව නේද? එකම ධර්මතාවයක් නේද? මේවා ඔය එක මොහතකදී පටිච්ච සමුප්පන්නව හට ගන්නවා. ඒක නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. එහෙම නැතුව මේ පවතින ඇහැක් කනක් නාසයන් නෙවෙයිනේ. පවතින ඇහැක් තියෙන විශ්වාසෙ ඉන්නකන් තමයි දිට්ඨිගත වෙන්නේ. මොකද ඇහැට අයිතිකාරයෙක් දාන්නේ. නගේ ඇහැ. හරි? ඇහැ පිහිටන් නැති වෙනකොට අයිතිකාරය කොහාටද දාන්නේ? ඒක නිකන් වචන ගොඩක් විතරයි. හරි? දැන් අපි ඇහැකුත් හදාගෙන, කනකුත් හදාගෙන, නාසයකුත් හදාගෙන, ශරීරයකුත් ඔක්කොම ටික හදාගෙන හදාගත්තු කෙනාට අයිතිකාරයෙකුත් නේද? ඒව හදාගත්තා කියන එක බලන්න බෑ අයිතිකාරයා දැම්මට පස්සේ. මගේ ඇහැ මට පේනවා. මට පේන්නේ කොහොමද නෑ කියන්නේ. ඒ දෘෂ්ටි වලට ගියාට පස්සේ දෘෂ්ටි වලින් මිදෙන්න අමාරුයි. ඒ නිසා තමයි මේ ධර්මයේ උදව් කරගන්න ඕන. ඇහැ තිබුණත් දෘෂ්ටිගත වෙනවා. කන තිබුණත් දෘෂ්ටිගත වෙනවා. විඥාණය තිබුණත් දෘෂ්ටිගත වෙනවා. හරිද? විඥාණය පහළ වෙන්නේ මොනවා හින්දාද? ඇහැ හින්දා හරි, රූප හින්දා හරි. ඒකට ඇහැ තිබුණත් දෘෂ්ටිගත වෙනවා, රූප තිබුණත් දෘෂ්ටිගත වෙනවා, විඥාණය තිබුණත් දෘෂ්ටිගත වෙනවා. ඒක දකින්නවා කියන්නේ නිකන් දකින්න බෑ. විඥාණය කියන්නේ මොකද්ද කියලා දකින්න ඕන ඉස්සෙල්ලම. මොකද්ද කියලා දැක්කොත් තමයි සමුදේ තියෙන්නේ. සමුදේ පෙන්නුනක් තමයි නිරෝධේ තියෙන්නේ. එතකොට තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. හරි? ඇහැ කියන එක මොකද්ද කියලා දකින්න ඕන. මොකද්ද කියලා දැක්කොත් තමයි ඇහි සමුදේ තියෙන්නේ, පටිච්චසමුප්පන්න භාවයේ තියෙන්නේ. ඒ දේ දැක්කොත් තමයි නිරෝධය තියෙන්නේ. එතකොට එයාට තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. හරි? රූපය කියන එක මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. අර දෘෂ්ටි වලින් මිදිලා රූපය මොකද්ද කියලා දකින කෙනාට පේන රූපය හටගන්නේ ඇයි? පටිච්ච සමුප්පන්නව බව පේනවා. මේ හේතු ප්‍රත්‍යයන්ගේ. සමුදය දකින කෙනාට නිරෝධය පේනවා. එයාට සම්මා දිට්ඨිය පහළ වෙනවා. සම්මා දිට්ඨිය නැතුව ලෝකෝත්තර මාර්ගයේ වැඩීමක් වෙන්නේ නැහැ. සම්මා දිට්ඨියෙන්මයි මාර්ගය හටගන්නේ. සම්මා දිට්ඨිය නැතුව සම්මා සංකප්පයක් නැහැ ලෝකෝත්තර. ඒ දැක්ම නැතුව ඒ ගැන කල්පනා කළාට වැඩක් නැහැ. නේද? ඒව ලෞකිකයි ඔක්කොම. ලෝකෝත්තර සම්මා දිට්ඨිය එක්කම දැන් ඇහි මොකද්ද, ඇහි හට ගැනීම මොකද්ද, නිරෝධය මොකද්ද කියන අවබෝධෙත් එක්කම ඇහි අපේරෙනවද නැද්ද? එතකොට එන සංකල්පනා නෙක්ඛම්ම සංකප්ප නේද? ඇහි ගැන එන සංකප්ප, අත්හැරීමේ සංකප්ප. එන සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පේ නැහැ. එහෙනම් ඇතුව මේ තියෙන ඇහැ අනිත්‍ය 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 කියලා ඇහැ අතරින් ගියාට ඒක ලෞකික දෙයක් නිකක් ලෝකෝත්තර දෙයක් නෙවෙයි. ඇහි දකින්න ඇහැ මේකයි, ඇහි සමුදය මේකයි, නිරෝධය මේකයි. එතකොට මාර්ගය පහළයි. ওই ටික දකින්න නැතුව මාර්ගය ඇහුවට මාර්ගයේ තව කෙනෙකුට දෙන්න බෑ. ඒක තමන්ම තේරුම් අරන් වඩන්න ඕනේ. හරි? මේ දේ කළොත් මේ දේ අවබෝධ වෙයි කියලා අනුමානෙට නෙමෙයි, මේක දැනගෙන කරන්නේ. සම්මා දිට්ඨිය ඇති කරගත්තට පස්සේ අහන්න ඉතුරු වෙන්නේ නැහැ. දැන් මොකක්ද ඇහි අනිත්‍යද බලන්න ඕන. ඇහි මොකක්ද ඇහි සමුදේ දැක්කට පස්සේ නේද? ඒ එයාට පේනවා. ආ මෙතනම නෙමේ නිරෝධේ. එතකොටත් බලන්න ඕන අනිත්‍යයක් තියෙනවා. මොකද දැන් දැකීම සිද්ධ වෙන හැක් තියෙනවා නම් ඒක අනිත්‍ය ධර්මතාවය. ඇයි? ඒක පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පන්න ධර්මතාව අනිත්‍යයි. ඒ ඔක්කොම එක දෙයක් වෙනවා. ඇතිවීම නැතිවීම දකින්න පුළුවන් නම් තියෙන බවෙන් දෘෂ්ටියකට එන්නේ නැහැ. ඇති වෙන්නේ පටිච්ච සමුප්පන්න. නැති වෙන්නේ පටිච්ච සමුප්පාදින්. ඔය දැක්ම ආවට පස්සේ ඕන භාවනාවක් කරන්න. නිවන් දකින්න පුළුවන් ඒක. සම්මාදිට්ඨිය ඇතිව සක්මන් කළත් නිවන් දකින්න පුළුවන්. සම්මාදිට්ඨිය ඇතිව ආනාපාන සතිය කළත් නිවන් දකින්න පුළුවන්. එක භාවනාවක් ඇති. සම්මාදිට්ඨිය ඇතුව ඔය කලින් කරපු ඕන භාවනාවක් කරලා බලන්න. පෙර නොතිබූ අවබෝධය. හැබැයි සම්මාදිට්ඨිය නැතුව මොන භාවනාවක් කළත් මතක තියාගන්න ඒ වැඩේනේ ලෞකික මාර්ගයක් නිකක් ලෝකෝත්තර මාර්ගයක් නෙමෙයි. ඔව්. ඔව් ඒක වැටහෙනවා. දැන් ඒ මුල්ලායතන පහ බලනකොටම රූප වලින් මිදෙන්න පුළුවන්. රූප ලෝකයෙන් මිදෙනවා. රූප ලෝක වලින් මිදෙනවා කියන එකේ ඉහළ තැන තමයි අනාගාමී. ඊට පස්සේ තමයි ඉතුරු අර සියුම් ධර්මතා ටික තියෙන්නේ. රැහෙන් මිදෙනවා කියන්නේ රූප ලෝක වලින් මිදෙන ආයතන, ඔය අජත්ත ආයතන. නැහැ කන නාසය දිව ශරීරය මනස. අජත්ත. අජත්ත බහිද්ද. බහිද්ද කියන්නේ බාහිරව තියෙනවා නේද? බාහිරව තියෙනවා කියලා මුලින් හිතන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ ආයතන හයට අහු වෙන ආරම්භ නේද? අජ්ජත් බහිද්ද. එතකොට ওই බාහිරව දැන් ඇහැට පේන්නෙම රූප. රූප බාහිරද අභ්‍යන්තරද? ඇහැට පේන රූප බාහිර. ඇහැට කවදාවත් දකින්න පුළුවන්ද අජ්ජත්තේ? බෑ. ඇහැට දකරමුණු වෙන්නෙම බාහිරද? එතකොට තමන් මොකක් හරි දැනගත්තේ ඇහෙන් දැකලා නම් ඒවා කවදාවත් අජ්ජත්ත වෙන්න පුළුවන්. බාහිර දේවල්මයි ඇහෙන් දැනගන්නේ නේද? අභ්‍යන්තර රූප දැනගන්න පුළුවන්ද? බෑ. එතකොට මේ ශරීරය කියලා ඇහැ නිසා දැනගත්තා නම් යම් කිසි කොටසක්. බාහිර. අපක් තියනවා කියලා දැනගත්තා නම් ඒ දැනගත්තේ ඇහැ පාවිච්චි කරලා. ඔය දැනගත්තේ බාහිර දෙයක් මිසක් අභ්‍යන්තර දෙයක් නෙමෙයි. මේක තමයි බලන්න මේ කය තියනවා කියලා දැනගත්තේ මොන ආයතනින්ද දැනගත්තේ? ඇහැ නිසාද, කන නිසාද, නාසය නිසාද, දිව නිසාද, මනස නිසාද කියලා බලන්න. ඔය ආයතනකින් නම් දැනගෙන තියෙන්නේ, ඒ දැනගෙන තියෙන්නේ බාහිර අරමුණක්මයි. බාහිර දෙයකට මම කියන්න පුළුවන්. ඔය බලන්න තව පැත්ත. එක එක පරියාය තියෙනවා. ඒ කියන්නේ බලන්න පුළුවන් විදි එක එක ආකාරයට තියෙනවා. ඉතින් තමන්ගේ ප්‍රඥාවට ගැළපෙන විදිහට මෙනෙහි කර කර බලන්න පුළුවන්. එතකොට පේනවා මේ හිතාගෙන හිටිය එක දෘෂ්ටියක් නිසා පවතින ඇත්ත ස්වභාවය නෙවෙයි. දැන් කය කියලා, මගේ කය කියලා අල්ලගෙන හිතේ මවාගෙන ඉන්න රූපය මමද? මම කියලා අල්ලගෙන ඉන්න මම කියලා මගේ කියලා අපි අල්ලගන්න. ඒ අල්ල ගැනීම ඒ අල්ල ගැනීම කියන්නේ එක එක දෘෂ්ටි වලට. මේවා තියෙනවා තියෙනකොට තමයි දෘෂ්ටි වලට යන්නේ. ආයතන ටික තියෙනවා නම් දෘෂ්ටිගත වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ ආයතන ටික තියෙනවා නම් දෘෂ්ටිගත වෙනවා. ඔව් දැකීම කියන එක මෙහෙමයි. දැන් සම්මා දිට්ඨිය තියෙන කෙනාට දැකීම තියෙන්න පුළුවන් දෘෂ්ටිගත නොවි. එතකොට තමයි දැක්කොත් දැක්කා විතරයි. දැකීම නිසා දෘෂ්ටි වලින් එක එක ඒවා හදන්න යන්නේ නැහැ. එතකොට ඇහැ හදන්න යන්නේ නැහැ, රූප හදන්න යන්නේ නැහැ නේද? ඇහැයි රූපයි හදන්න යන්නේ නැත්නම් මම හදන්නේ යයි. දැකීම කියන එක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් කියන අවබෝධය. දැකීමේ පටිච්ච සමුප්පන්න බව දක්වන. ඒ දැකීම නිසා යම්කිසි දෘෂ්ටි වලට ආවනම් මේ අවිද්‍යාව යෙදිලම හදපු දේවල්. ඇත්ත ඇති හැටි දකින්න නැතුවම හදන දේවල්. මනසෙන් සකස් කරන දේවල් කියලා ඒ අවබෝධය ගන්න පුළුවන්. ඉතින් ඕවා නුවණින් මෙනෙහි කරන්න. දැන් ඕගලන්ට ඕවා කියනකොට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් කියන්නේ ඒ සඳහා ප්‍රඥාවක් දිනු වෙලා තියෙනවා. ඈ ඉතින් ඒ වුණාට මතක තියාගන්න මේ අහනවා කියන්නේ සුඛමය ඥාණය විතරයි. ඔක ආයේ මෙනෙහි කරලා කතා කරලා සාකච්ඡා කරලා හන්දට නුවණින් බලන්න මේ කියන්නේ ඇත්තක්ද? මේක වෙන්න පුළුවන්ද? දන්න දේවල් ඔක්කොම දෘෂ්ටි තමයි. ඒක තමයි කියන්නේ. ප්‍රඥාව වැඩෙනකොට ධර්මයක් අතහරින. දන්න දේවල් ටිකම තමයි දෘෂ්ටි ගොඩ. ඇයි දන්න දේවල් කොහෙන්ද එකතු කරගත්තේ? ආයතන හයෙන් එකතු කරගත්තු ඒවා ඔක්කොම දෘෂ්ටි. ඒක තමයි ඒ දෘෂ්ටින්ත නොපැමින කියන එක තමයි දික්ඨින්ච අනුපගම්ම සීලවා. ඔය දෘෂ්ටි වලට වැටෙන්නේ නැතුව ඇහැ සංවර කරගන්න. ඒකට සංවර කරගන්න දෙයක් නැහැ දෘෂ්ටි වලට වැටෙන්නේ නැති නිසා. නේද? මේ දෘෂ්ටි වලින් මිදෙනකොට ඇහැ සංවරයි. ආයේ 아무තෙන් සංවර කරන්න දෙයක් නැහැ. ඒතර දෘෂ්ටි වලට වැටෙන්නේ නැතුව ආයතන සංවර වෙන කෙනා නහි ජාතු ගබ්බතෙය. නැවත ගර්භවාසයකට ඉන්නේ. ඒකේ මට්ටමට යන්න නම් මොකද්ද කරන්න ඕන කියලා Tamanට වැටහෙන්න ඕන. අපේ තියෙන දෘෂ්ටි ටිකෙන් බලන්නේ නැතුව දෘෂ්ටි ඇති නොවන ආකාරයට ධර්මය දකින්නේ කොහොමද? ධර්මයේ උපයෝගී කරගන්න ඕන දෘෂ්ටි වලින් මිද. මොකද අපි දෘෂ්ටි ගොඩක ඉන්නේ. සක්කාය දිට්ඨියෙන් පටන් අරන් දෘෂ්ටි මහා ගොඩක තමයි ඉන්නේ. ඒ නිසා තමයි මේ තර්ක කරන්න, කතා කරන්න ඕනතරම් දේවල් තියෙන්නේ ලෝකෙට අයිති දේවල්. අල්ල ගන්න මම කියලා අල්ල ගන්න මගේ කියලා අල්ල ගන්න තේරම තියෙන්නේ දෘෂ්ටි ගොඩේ ඉන්නකම්. මගේ කියපුවා මගේ නෙවෙයි කියන්නේ දෘෂ්ටියෙන්. දැන් අපි භාවනා කරනවා මගේ කියපු දේවල් මගේ නෙවෙයි කියන අත්හරින. ඒ තව දෘෂ්ටියකට වැටෙන. මේකේ හටගත්තු හැටි දකින්නේ. නේද? විඥාණය තමයි කියන්නේ දෘෂ්ටි මාය ආකාරය. විඥාණය කියන්නේ කෙලෙස් සහගත මනසේ ස්වභාවයක්. කෙලෙස් සහගත චිත්ත ස්වභාවයකට තමයි විඥාණය කියන්නේ. ඒක විඥාණයෙන් කෙලෙස් සහගතව තමයි ලෝකයක් හදලා දෙන්නේ දර්ශනය කරන්නේ. රහතන් වහන්සේගේ විඥාණය අනිදස්සන. ලෝකයාට දර්ශනය වෙනේවා දර්ශනය වෙන්නේ නැහැ. ඒකට උපමාව අහස චිත්‍රාඳිනවා වගේ. අහසේ ඇඳපු චිත්‍ර ටික පේනවද? ඒ වගේ තමයි මේ පිරිසිදු විඤ්ඤාණය. රහතන් වහන්සේගේ
විඤ්ඤාණය.
අවසාන තීරණේ ඉතින් මගෙන් අහලා වැඩක් නැහැ තමන් ගන්න ඕන. මේක ඔබවද කරනවද නැද්ද? ඔය පුරෝගත්තු ඒවා තමයි ප්‍රශ්නේ. ඉස් කරන්න වෙන්නේ පුරෝගත්තු ටික. වැරදි දෘෂ්ටි වලින් පුරෝගත්තු ටික. මේ ආයතන බලන්න. ආයතන නුවණින් බලන්න. මොකද්ද මේ? ඇහැ. මොකද්ද මේ කන? නාසය. ඔය ටික නුවණින් ටිකක් මෙනෙහි කරන්න අපි හිතාගෙන හිටිය එකයි ඇත්ත තත්ත්වේ මොකද්ද කියලා ටික ටික මෙනෙහි කරන්න. ඒකට ඇහැ පිරිසිඳ දකින්නකොට ඇහින් නිදෙන්න පුළුවන්. ඇහැ පිළිබඳව හදාගත්තු දෘෂ්ටි අතාරින්න පුළුවන් වෙනවා. ඇහැ ඇහි අත්‍යකප්පේ දකින්න. ඔය සලායතන දකින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ආයතන හය පිරිසිඳ දකින්න. ඈ ආයතන හය මොනවද කියලා හොඳට නුවණින් මෙනෙහි කරනකොට වැරදි දෘෂ්ටි වලින් මිදෙනකොට ආයතන හයෙන් මිදෙන්න පුළුවන්. ආයතන හයෙන් මිදෙනකොට අජ්ජත් බහිද්ද දෙකෙන්ම මිදෙන. ඔව්. ඔයාව බොහෝතේ ඔව් මේකට උපමා කරන්නේ අර වැය ගෙවෙන්නේ කොයි මොහොතේද කියන එක කියන්න බෑ නේද? ඔවා මෙනෙහි කර කර ඉන්නකොට ටික ටික අවබෝධේ එයි පරණ වැරදි දෘෂ්ටි වලින් ටික ටික අතෑරේ මිදේ. මේවා අහලා අහලා සාකච්ඡා කරලා කරලා අතෑරපු දෘෂ්ටි ටිකකුත් තියෙන. ඒ හින්දා තමයි අපිට ලේසියෙන් දැන් කතා කරන්න පුළුවන් නේද? නැත්තම් ඕක මුලින්ම අහනකොට අර එකක් විස්තර කරන්න ගියහම තව 10ක් විතර කියන්න. ඒවා ඒක තමයි ඒ ටිකෙන් ටික අවබෝධ වෙනකොට දකින්නකොට ධර්මය වුණත් Tamanta දකින්න පහසු වෙනවා. ඒ වැරදි දෘෂ්ටි ටික ටික අඩු වෙනකොට Tamantaම පුළුවන් ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න. ඕක තව කෙනෙකුට දෙන්න බෑ. තමන්ම බලන්න ඕන මෙනෙහි කරන අවබෝධය ගන්න. ඒ අපිට පුළුවන් මේ ධර්මයේ මෙහෙම දෙයක් තියෙනවා කියන එක කියන්න විතරයි. හොඳයි. එහෙනම් අපි අවසන් කරමු මේ කාලය තුල අපි සීල සමාධි ප්‍රඥා වැඩුණා. මේ මහා කුසල් සම්භාරය මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුට වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු මොහොතක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. යම්කිසි දෙවි දේවතාවුන් වහන්සේ නමක් පින් බලාපොරොත්තු වෙ ඉන්නා නම් මේ පින් අනුමෝදන් වේවා. මේ දිව්‍ය භක්ම ඕනම කෙනෙක් පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙ ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. දිව ඉතුරු වැඩි දියුණු කරගනිත්වා. සතුටටපත් වෙත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන ඒ දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සැමවත් ආරක්ෂා කරන තේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් සත්‍රු උපද්‍රවයක් කපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් මේවයින් අපිව ආරක්ෂා කරන තේක්වා කියලා දෙවියන්ටින් අනුමෝදන් කරමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැස්වන්තු ලෝක සාසනං. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැස්වන්තු දේශනං. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැස්වන්තු මස්වරන්ති. මළගිය අය පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබන්නම මේ පින් හේතු ආසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා සුඤ්ඤාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා සුඤ්ඤාතයෝ. ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා සුඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බාන කත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බාන කත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බාන කත්තිය. මේ අවිද්‍යාව හින්දා කරන සංඛාර සේරම සබ්බේ සංඛාරා අනිච්ඡාති බව, සබ්බේ සංඛාරා දුක්ඛාති බව, දුකටපත් කරන බව ඇත්ත ඇති හැටියට අවබෝධ වෙන යදාපඤ්ඤාය සබ්බති. ඒ වගේම මේ හිතට අරමුණේ ඉන්න ධර්මතා සබ්බේ ධම්මා, කිසිම ආත්ම ස්වභාවයක් නැහැ, අනාත්ම බව. සබ්බේ ධම්මා අනාත්තාති බව ඇත්ත ඇති හැටියට අවබෝධ වෙන යදාපඤ්ඤාය සබ්බති. චෝට ආර මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරින අතාරිනවා. අතනින් බින්ද තී දුක්ඛී, ඒක තමයි විසුද්ධිහක මාර්ගය වෙන්නේ. සමන්තෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති, අතනින් බින්ද තී දුක්ඛී සමන්තෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති, අතනින් බින්ද තී දුක්ඛී සමන්තෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති, අතනි විඳති දුක්ඛේ සමන්තෝ විසුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වාන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වාන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වාන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු.